ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
පිරිමනම් සූදානම් වෙමු ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේ උණුසුම් තත්ත්වීත්‍ති දැනගන්නට සුපුරුදු පරිදි සඳුදා දවසේ අපි ඔබ වෙත විස්තර ගෙනෙන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමින් ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙනෙන්නට දැන් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින්. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලෘක්ෂි.
පසුගිය සතිය දිහා බැලුවාම නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අවධානයටත් ලක් වෙලා තිබුණු කාරණාවක් තිබුණා. ඒ තමයි ලෝක විවාහක රූරජින තරඟය සඳහා ශ්‍රී ලංකාවේ පැවති විවාහක රූරජින තරඟාවලියේදී සිදුවුණු ඒ සිදුවීම මේ පිළිබඳව වන විස්තර ඔබ අන්තර්ජාලය හරහා දකින්නට ඇති. නමුත් අපේ ප්‍රමුඛ අවධානය යොමුවන්නේ වෙනත් කාරණාවක් සම්බන්ධයෙන් අද මුලින්ම. මොකද විශේෂයෙන්ම මේ විශේෂාංගයේදී අපි දේශපාලනික කාරණා සහ අනිකුත් ප්‍රමුඛයෙන් ශ්‍රී ලංකාවේ වාර්තාවන අනිකුත් කාරණා පිළිබඳව අවධානයට ලක් කරන්නේ. ඒ අතරිනුත් යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වන තොරතුරු පිළිබඳව වැඩිපුර කතාබහට ලක් වුණා. විශේෂයෙන්ම පසුගිය දින දෙක තුන තුළදී මා කමිති මනෝජ් අපි ඒ සිදුවීමෙන් සාකච්ඡාව ආරම්භ කරන්න. විශේෂයෙන්ම අපිට වාර්තා වෙනවා මේ යාපනයේ නගර සභාව විසින් යම් කිසි බලකායක් පිහිටවනු ලැබුවා. මේ බලකායේ නිල ඇඳුම් සහ බලකාය පිහිටුවීම නීති විරෝධී කියන කාරණාව මූලික කරගෙන තමයි නගරාධිපතිවරයා මේ විදිහට අත්අඩංගුවට ගනු ලැබුවේ. මා විශේෂයෙන්ම දැනගන්නට කැමති නගරාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපයේ පසුපස තියෙන සිදුවීම් දාමය. ඔහු නිසි අවසරයක් ලබා නොගෙන මේ කාර්යය සිදු කළ වගට තොරතුරු වාර්තා වෙනවා. එතකොට යාපනයේ නගර සභාව තුලත් මේ සම්බන්ධව අර්බුදයක් තිබුණු වගට තොරතුරු වාර්තා වෙනවා. කැමති වැඩිපුර විස්තර ඔබෙන් දැනගන්නේ සම්බන්ධයෙන්.
ඔව් අදලුක්ෂි, දැන් මේ යාපනයේ නගරයේ පිරිසිදුකම ආරක්ෂා කරන්න ස්ථාපිත කරලා තියෙනවා යාපනයේ නගර ආරක්ෂක බලකාය කියලා ඒකකයක්. මේකට 5 දෙනෙක් බඳවගෙන තියෙනවා. ඔවුන්ගේ නිලැඳුම සම්බන්ධයෙන් වඩා කාරණය තමයි ගොඩක් වෙලාවට මතු වෙලා. ඒක ලා නිල් පාට අත්කොට කමිසයකුයි තද නිල් පාට දිග කලිසමකුයි තමයි මොවුන්ට ඇඳුම විදියට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ LTT කාලේ LTT පොලිස් නිලධාරීන් භාවිතා කරපු නිලැඳුමට සමාන එකක් කියලා මේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඒ තොරතුරු මත යම් ආකාරයකින් පරීක්ෂණ ආරම්භ කරා. ඒ අනුව යාපනයේ නගරාධිපතිවරයා විශ්වලිංග මණිවන්නන්ගේ නියමයකට අනුව මේ නිලැඳුම ලබා දීලා තියෙන බවට තමයි තොරතුරු වාර්තා වෙලා තිබුණේ. මේ පුද්ගලයන් 5 දෙනා, ඒ කියන්නේ මේ රාජකාරී සඳහා යොදවාගෙන තිබුණු පුද්ගලයන් 5 දෙනාගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් කියලා තිබුණෙත් නගරාධිපතිවරයා මේ නිලැඳුම ලබා දුන්න කියන කාරණය. මීට කලින් ඩෙංගු මර්ධන වැඩ වෙනුවෙන් තාවකාලිකව 35 දෙනෙක් මඳවගෙන තිබුණා. ඒ අතරින් කීප දෙනෙක් සම්මුඛ පරීක්ෂණ වලට යොමු කරලා තමයි මේ 5 දෙනා තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔවුන් මේ යාපනයේ නගරයේ ප්‍රසිද්ධ තැන්වල කැලි කසල බැහැර කිරීම, බුලත් කෙල ගැසීම, අනවසර රථගාල් පවත්වාගෙන යාම, මේ වගේ අයට නීති ක්‍රියාත්මක කරන්න, දඩමුදල් අය කරන්න, මේ වගේ පොලිසියට පැවරලා තියෙන කාර්යභාරයන් සිද්ධ කරා කියලා වාර්තා වෙනවා. මේ 10 වෙනිදායින් පස්සේ දඩ අය කරන්න, දඩමුදල් අය කරන්න පවා මේ අයව බඳවගන්න තියෙනවා කියන එක වාර්තා වෙලා තිබුණා. ඒ අනුව මහමාර්ගයේ කෙල ගහන පුද්ගලයින්ට ₹2000ක්, මාර්ග අවගිරවන විදිහට වාහන නතර කරන පුද්ගලයන් ₹3000ක්, ප්‍රසිද්ධ තැන්වල දුම්පානය කරන පුද්ගලයන් ₹5000ක්, මේ වගේ දඩ ගෙවන වැඩපිළිවෙලකුත් මොවුන් හරහා ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තිබුණා. ඒ අනුව පොලිසිය ක්‍රියාත්මක වෙලා තිබුණා. කියන්නේ කණ්ඩායම් දෙකකට පොලිස් ක්‍රියාමාර්ග ගන්න රටේ හැකියාවක් නැහැ. ඒ සඳහා නීත්‍ය අනුකූල පොලිසියක් ඉන්නවා. ඒ හින්දා තමයි මොවුන් ප්‍රශ්න කිරීම සඳහා ලබාගෙන තිබුණේ. පස්සේ යාපනයේ නගරාධිපතිවරයාවත් නීති හමුවට ක්‍රියාත්මක කරලා ඔහුට ₹1,02,000ක ශරීර ඇප ලබා දීලා මුදා හැරලා තිබුණා. මේ අවස්ථාවේ අධිකරණය වෙනුවෙන් පෙනී සිටියා දෙමළ ජාතික සංධානයේ M.A. සුමන්තිරන් මන්ත්‍රීවරයා. ඔහුත් කියලා තිබුණේ LTT පොලිස් ඇඳුමක් කියලා නිල් පාටක් පේනවා නම් ඒකට බය වෙලා මිසක් කිසිම අපරාධයක් වෙතන සිද්ධ වෙලා නැහැ. පොදුවේ පිරිමි අය වැඩිපුර අඳින්නේ නිල් පාට. කාකි ඇඳුමක් ඇඳුත් මේක පොලිස් ඇඳුමක්ද කියලා චෝදනා කරන්න පුළුවන්. කොමුණත් දැන් කොළඹ නගර සභාවෙත් මෙවැනි ඇඳුමක් භාවිතා කරනවා. ඒ වගේම මේ අයගේ නිල ඇඳුමේ එල්ටීටී ලාංඡනය තිබුණාද කියලා මහේෂ් රත්තුමා අහලා තිබුණා. පොලිසිය ඒ පිළිබඳව නෑ කියලා කිව්වා. යාපනයේ මහනගර සභාවේ ලාංඡනය තමයි මේ ඇඳුමේ තිබුණේ කියන දේ මතු කරලා තිබුණා. ඉතින් ඒත් එක්කම පෞගේ දිනයක යාපන මහනගර සභා රැස්වීම ඊපීඩීපී පක්ෂය වර්ජනය කරලා තිබුණා. ඒකට හේතුවක් තමයි මේ කටයුත්ත සම්බන්ධයෙන් යාපනයේ මහනගර සභාවේ නගරාධිපතිවරයා සෙසු පක්ෂ දැනුවත් නොකිරීම සහ යාපනයේ මහනගර සභාවෙන් මේ කටයුතු සඳහා අනුමැතියක් ලබා නොගැනීම කියන කාරණය මත කොමුණත් අපිට දැනෙන විදිහට නගරාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ස්ථාවරයක ඉන්නවා. මේක නගරාධිපතිවරයාගේ කාර්යභාරය. ඒ අනුව ඔහු නගරයේ පිරිසිදු බව ආරක්ෂා කරන්න තමයි මේ කණ්ඩායම් බඳව ගත්තේ. ඒකට අකුල් හෙලන එක සුදුසු නෑ කියන කාරණේ උණු මතු කරමින් ඉන්නවා. කොමුණත් දේශපාලන කරලෙත් ටිකක් ආන්දෝලනාත්මක කාරණයක් බවට පත් වුණා. ඒක රූප රාමුල්ලොත් අපි දැක්කා. විශේෂ අඳුමක් සහිත කණ්ඩායමක් රටවාහන හැසිරවීමේ කටයුත්ත පවා සිද්ධ කරන එක පොලිසියක් සනාථ කළේ. ඒ සඳහා වෙන කණ්ඩායමකට බලයක් නෑ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයක් සඳහන් කළේ පොලිසියට තමයි රටවාහන හැසිරවීමේ කාර්යය සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක වෙනත් පාර්ශ්වයකට පවරන්න පුළුවන් කමක් නෑ. ඒක එක කාරණයක්. යාපනයේ නගරාධිපතිවරයාත් සඳහන් කරන්නේ මෙවැනි කාරණා නගරයේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම සඳහා නගරාධිපතිවරයා ගත්ත ක්‍රියාමාර්ගයක් මේක. ඒ හින්දා ඒකට මැදිහත් වෙන්න වෙන කෙනෙකුට බෑ. ඒක තමන්ගේ කාර්යභාරය කියන එක තමයි යාපනයේ නගරාධිපතිවරයාත් සඳහන් කරන්නේ. කොහොමුණත් ටිකක් ආන්දෝලනාත්මක කාරණයක් බවට පත් වුණු සිද්ධියක් හැටියට මේ සිද්ධිය තවදුරටත් වාර්තා කරන්න පුළුවන්කම තියෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් යම් අදහස් පළ කිරීමක් කළා. මේකේ ගෝනි බිල්ලෝ මවන්න අවශ්‍යතාවයක් නැහැ මෙතන. කරන්න ඕනේ හරිනම් පාස්කු ප්‍රහාරයේ මහමළු කරුව හොයාගන්න එක කියලා.
යාපනයේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මම දකින්නේ රටේ ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන ක්‍රියාවක් හැටියට. යාපනයේ නගරාධිපතිවරයාගේ රාජකාරිමය ක්‍රියාදාමය පිළිබඳව ගැටලු තිබෙනවා නම් ඒවා පිළිබඳව පරීක්ෂණ කරන්නට යම් ක්‍රමවේදයක් තිබෙනවා. යාපනයේ නගරාධිපතිවරයා හරියට හඳුන්වන්නේ ත්‍රස්තවාදී හැටියට. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මුලකරුව තවමත් හෙළිදරව් නොවුණු තත්ත්වයක්. අපි විමතියට පත් වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් දින කීපයකට පසුව අත්අඩංගුවට ගැනුණු පුද්ගලෙ අද හිටි හැටියේම මහමුළු කරු හැටියට රජයේ වගකිවයුතු නිලධාරීන් නම් කරලා තිබෙනවා. මම දකිනවා ඒක රටේ ජනතාව නොමග යවන ක්‍රියාවක්. ඒ නිසා රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා වෙනත් ගෝනි බිල්ලන් නිර්මාණය කරන්න නැතුව බොරු ත්‍රස්ත බියක් රටේ ඇති කරන්නේ නැතුව පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනවිල්ලා එයාට දැඩි දඬුවම් ලබා දෙන තෙක් සියලු දෙනාම බලා සිටිනවා.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිහා බැලුවහම අපිට මේ වත්මන් ආණ්ඩු පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එයට සම්බන්ධ පක්ෂ අතර යම් අර්බුදයක් නිර්මාණය වේගෙන යනවාදෝ කියන කාරණය පිළිබඳව ටිකක් සැකමතු වෙන තැන් තියෙනවා. විශේෂයෙන්ම විමල් වීරවංශ උදේ ගම්මන්පිල ඇතුළු පක්ෂ 11ක නියෝජිත එකමුතුව ආරම්භ කළ තියෙන යම් යම් සාකච්ඡා වාර නිසා දැන් මේගොල්ලෝ විටින් විට සම්බන්ධ වෙමින් සාකච්ඡා වාර පවත්වමින් යාම වත්මන් ආණ්ඩුවේ සමගියට බාධාවක් කියන කාරණාව මතු කරමින් යම් විරෝධතාවක් ආණ්ඩු පක්ෂයේ පැත්තෙනුත් එයට එල්ල වෙන වගක් අපි දකිනවා. මොකක්ද මේ පක්ෂ 11 එකතු වෙලා කරන්නට සූදානම් වන්නේ? එහි තියෙන අභ්‍යන්තරික පැත්ත පිළිබඳවයි මේ ළඟට මගේ අවධානය යොමු වන්නේ. මොනවද වාර්තා වෙන්නේ මනෝජ්?
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ ඔබ දන්නවා කොළඹ වරාය නැගෙනහිර ගැටිය සම්බන්ධයෙන් වන ප්‍රශ්නේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට වඩා වෙනස් මතයක් පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ දරන්නට යෙදුණා. ඒ අනුව දේශපාලන පක්ෂ 11ක නායකින් විටින් විට රැස් වුණා. මේ වතාවෙත් මේ ගෙවුණු සතියේත් ඔවුන්ගේ රැස්වීමක් තිබුණා. ඒ සඳහා සත්කාරකත්වයේ ලැබල දීලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තමයි ඒ අනුව මේ රැස්වීම පැවැත්වුණේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, නිමල් සිරිපාල සිල්ලා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක මේ වගේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහභාගී වුණා. අතුරලේ රතනහාමුදුරුව, ඩී.යු. ගුණසේකර, තිස්සවිතාරණ වාස්තුවනායකකාර උදේ ගම්මන්පිල, විමල් වීරවංශ, තිරාන්නල අතාවුල්ලා, ගෙවින්දු කුමාරතුංග මේ වගේ පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයෝ පිරිසකුත් මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. ප්‍රධාන මාතෘකා දෙකක් තිබුණා. එකක් පළාත් සභා ඡන්දයේ දෙක මැයි දිනය පළාත් සභා ඡන්දයේ කොට්ටාස අනුපාත මිශ්‍ර ක්‍රමයකට පවත්වද්දී මතුවෙන්න තියෙන ගැටලු ගැන වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තිබුණා. 70% කොට්ටාස ක්‍රමයටත් 30% අනුපාත ක්‍රමයටත් තෝරා ගන්න වෙලාවක බෝනස් ආසන දිස්ත්‍රික්කයකට දෙක බැගින් ලබා දෙන්න තීරණය කරලා තියෙන යෝජනාව අනවශ්‍යයි කියලා ඔවුන්ගේ කතාබහට ලක් වෙලා තිබුණු බව වාර්තා වෙනවා. 60% කොට්ටාස අඩුව 40% අනුපාත ක්‍රමයට තෝරා ගන්නවා නම් බෝනස් සාසන වැඩි කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක තමයි ඔවුන් අදහසක් කොමෙන් කියලා තිබුණේ. අපි පසුගිය සතියකත් සාකච්ඡා කරා එක ආසනයකට එක පක්ෂයකින් අපේක්ෂකයෝ 3 දෙනෙක් ඉදිරිපත් කිරීම ගැන. ඒකත් අනවශ්‍ය ප්‍රශ්නයක් කියලා මේ යෝජනාවට විරුද්ධ වෙන්න සාකච්ඡාවට එක් වුණු පක්ෂ නායකයන් තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම මේ දිනේ සම්බන්ධයෙන් වන කාරණාව මේ දිනය පොදු ජන සම්දහනේ විදිහට පවත්වනවාද එහෙම නැත්නම් වෙන වෙනම පවත්වනවාද කියන එකත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබුණා. ඩීව් ගුණසේකර මහත්මයාගේ කමියුනිස්ට් පක්ෂය සහ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යම් ආකාරයෙන් වෙනම මේ දිනේ සමරන්න තියෙන සූදානමක් පිළිබඳවත් කියවෙනවා. ඔවුන් තමන්ගේ පක්ෂවල ස්ථාවරය වෙනම පෙන්වන්න කමින්ස් පක්ෂය වගේ පක්ෂ නම් වමේ පක්ෂ වෙනම මේ දින මීට කලින් සංවිධානය කරලා තිබුණා. නමුත් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහෙම ස්ථාවරයක ඉන්න බව පේන්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගන්න වෙලාවක වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනේ සමරනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙනම කමිටුවකුත් පත් කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂනේ මේ ප්‍රශ්න මතු කරමින් ඉන්නේ. මේ ගැන සාකච්ඡා කරන්න අගමැතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වෙනිදා පක්ෂ නායක රැස්වීමක් පවත්වන වෙලාවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ දේශපාලන පක්ෂ කිව්වා මේ රැස්වීමේ තොරතුරු අගමැතිවරයයි ජනාධිපතිවරයයි ඔවුන් දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. ඒත් එක්කම තවත් කාරණයක් අපිට මතු කරගෙන යන්න පුළුවන්. පළාත් සභා මැතිවරණයේ ඉස්සරහට එන්න නියමිත වෙලා තියෙනවා. මේ පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සංධානයකින් තරග කරන්න තීරණය කරලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. තවත් පක්ෂ කිහිපයකුත් ඒකට එකතු කරගන්න සූදානමක් වෙනවා කියලා වාර්තා වෙනවා. ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන්නත් සූදානම් කියලායි කියන්නේ. මෙවැනි වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මේ ප්‍රාදේශීය මට්ටමේ මන්ත්‍රීවරුන් 1064 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ සහයත් මේ සඳහා හිමි වෙලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ.
දැන් ඒ අතරතුරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් අග්‍රාමාත්‍යවරයා මුණ ගැහිලා තියෙනවා කියලායි වාර්තා වන්නේ. එතන සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද?
දැන් මේ පහුගිය සතියේ පවත්වපු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයෝ පවත්වපු රැස්වීමට සාකච්ඡාවට පසුබිම සකස් කරලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ සාකච්ඡා පවත්වලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ. මේගත්තු තීරණ ජනාධිපතිවරයාටයි අග්‍රාමාත්‍යවරයාටයි ලබා දෙනවා කියලත් මහින්ද අමරවීර ඇමතිවරයාත් සඳහන් කළා. කොමනත් ඊයේ දවසේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමයි මුණ ගැහිලා තියෙනවා. ඒ අගමැතිතුමාගේ කොළඹ පිහිටි ගෙදරදී මේ අවස්ථාවට නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා, රුබින් දිසානායක රාජ්‍ය ඇමතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකුත් සහභාගී වෙලා තියෙනවා. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ.
හොඳයි, අපි විමසා බලමු අදහස් කිහිපයක්. අර පක්ෂ 11 සාකච්ඡා කළාට පස්සේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සම්බන්ධව අදහස් පළ කළා මේ ආකාරයෙන්.
අපි සාකච්ඡා කරේ මේක ආණ්ඩුවට එරෙහිව යන්නවත්, ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නවත් මේ සාකච්ඡා පැවැත්තුනේ. ඒ වගේම ඉදිරියේදී රජය ගන්න තීරණවලදී අපි සාමූහිකව එකතු වෙලා කටයුතු කරන්නත්, ඒ වගේම මැතිවරණයක් සඳහා අපිට ප්‍රධාන අවශ්‍යතාවය තිබුණේ රජයට සහයෝගය ලබා දෙන්න හොඳ යෝජනාවලියක් අපි සකස් කළා. ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රටට හොඳ ක්‍රමයක්, ජනතාවට හොඳ ක්‍රමයක්, මනාප නැති ඡන්ද ක්‍රමයක් ගැන තමයි එකනතාවේ ආවේ.
ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ අදහස් දැක්වීමට අවධානය යොමු කරමු. යම් ඉඟි කීපයකුත් මේ අදහස් හරහා හෙළිවෙන වගට තමයි අපිට නම් වැටහෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ 12ක් අපි ඉතාම පුළුල් සන්ධානයක් ශ්‍රී ලංකා නිදහස් ප්‍රජන සන්ධානයේ මහ ජනාධිපති වර්ණයට පෙර නිර්මාණය කළා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙරටේ වෙමින් තිබුණු සමාජ ව්‍යසනය, ආර්ථික ව්‍යසනය, සංස්කෘතික ව්‍යසනය නැවත ප්‍රතිස්ථාපනය කිරීමදාව ව්‍යාපාරයක් ආරම්භ කිරීම. අවසනාවකට මහමැතිවරණයෙන් පස්සේ ඒ ශ්‍රී ලංකා නිදහස් ප්‍රජන සන්ධානයේ සහෝදර පක්ෂ පිළිබඳ සැලකීමක් කෙරුණේ නැහැ. අපි අතර එකඟකට ඇති කරගත්තා එකඟතාවයන් දිගින් දිගට කඩකරුණු ලැබුවා. කොච්චර එක කඩකරීම් ලැබුවද කිව්වොත් එම අවසානයේදී අපේ පක්ෂයේ මන්ත්‍රීවරු පත් කිරීම පවා පුජන පක්ෂයේ විසින් තීරණය කරන්න තත්ත්වයට පත් වුණා. ඉතින් මේ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා මේ ආණ්ඩුවේ ඉන්න කුඩා පක්ෂ එකතු වෙලා වෙනමම සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් මතු වුණේ. පළාත් සභා මැතිවරණය එළඹුණොත් ඒ එළඹෙන මැතිවරණයේදී අපි සූදානම් පක්ෂයක් විදිහට ඒ කණ්ඩායම සමග ඉදිරියට යන්න.
අර මේ මනෝජ, ඔබ මීට කලින් මතු කළානේ අර පළාත් සභා ඡන්දය පිළිබඳව අර පක්ෂ 11ක කණ්ඩායමේ යම් අවධානයක් තියෙනවා කියලා. දැන් එතකොට අතරතුරේදී මේ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමකුත් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා මේ පළාත් සභා ඡන්ද ක්‍රමයේ සම්බන්ධව. ඔබට මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තා වන වැඩිතර තොරතුරු?
මේ ස්වාමින් වහන්සේලාගේ අත්සනින් යුතුව විවෘත සංදේශයක් ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යවරයාට නිකුත් කරලා තියෙනවා. ස්වාමින් වහන්සේලා සඳහන් කරන්නේ අලුත් ව්‍යවස්ථාවට කලින් පළාත් සභා ඡන්දයට යාම ජනතා පරමාධිපත්‍යයට පිටුපෑමක් හැටියටයි සඳහන් වෙලා තියෙන්නේ. අලුත් ව්‍යවස්ථාව ගේන්න කලින් පළාත් සභා මැතිවරණ පනත කඩමින් සංශෝධනය කරන්නත් පළාත් සභා මැතිවරණය නොපමාව පවත්වන්නත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරලා තියෙනවා. රණවිරු ජීවිත කැප කරලා අවුරුදු 30ක් තිස්සේ ඉඳලා නිමා කරපු යුද්ධයෙන් පස්සේ වැඩි කාලයක් සාමයෙන් ජීවත් වෙන්න හැකියාවක් හම්බුන්නේ නැහැ. 2019 පාසු ප්‍රහාරයත් එක්ක ත්‍රස්තවාදී ව්‍යාපාර කිහිපයක ගොදුරක් බවට ලක්වැසියපත් වෙලා ඉන්නවා. ජාත්‍යන්තර ත්‍රස්තයන් එක්ක අත්වලද මෙගෙන නැගෙනහිර පළාතෙන් ඉපදුණු ඉස්ලාම් ත්‍රස්ත ව්‍යාපාරයේ නිර්මාණකරුවන් කවුද කියලා තාමත් අභිරහසක්. උතුරු කොරියාන්තවාදී නායකයන්ගේ තර්ජන මෑතකදී සොයාගත් බෝම්බ ආයුධ වගේ සාක්ෂි වලින් දෙමළ ත්‍රස්තවාදයේ තවමත් උරන් වෙලා නැහැ කියලා වාර්තා වෙනවා. ඉතින් මේ කාරණා මැද්දේ අලුත් ව්‍යවස්ථාවක් නොපමාව ගැනීම තමයි අත්‍යවශ්‍ය කාරණාව. ව්‍යවස්ථාව ගෙනේන වෙනුවට බලහත්කාරයෙන් ලංකාව මත පටවපු පළාත් සභා ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරන්න රජයේ දරන ප්‍රයත්නය පොදු මහජනතාවගේ අප්‍රසාදයට හේතු වෙලා තියෙනවා. 20 වෙනි සංශෝධනය සම්මත කරපු ආකාරයෙන්ම පළාත් සභා මැතිවරණය ලහිලහිය පවත්වන්න සූදානම් වීම, අලුත් ව්‍යවස්ථාවක් ගෙනේන්න රජයේ ජනතාවට දුන්නු පොරොන්දුව ව්‍යාජ එකක් බවට පත් වෙලා තියෙනවා කියලා හඟවන ඉඟියක් කියලා ස්වාමීන් වහන්සේලා මේ විවෘත සංදේශය මගින් සඳහන් කරලා තියෙනවා. ඒක තමයි මේ ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීම හැටියට සඳහන් වෙන්නේ.
ඔව්, පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙමින් ඉඟියක් පළ කළා.
ගම්මන්පිල ඇමැත්තුමාලා, වීරවංශ ඇමැත්තුමාලා, අභයාරාමයයි යෝගණ්ඩායම නැත්තම් කවදාකවත් පොහොට්ටුවක් හැදෙන්නේ නැහැ. පුළුවන් නම් පළාත් සභාව තියන්න. තිබ්බත් ආණ්ඩුව කොතනද කියන ආණ්ඩුවට ඉතාම පැහැදිලි වෙයි. කවුරු කොහොමකවත් අවුරුද්දෙන් පස්සේ අපි දැඩි සංවිධානයක් වෙනවා. පළාත් සභාව තියන්න එපා, ගේන්න එපා. පෙරදීමේ ලක්ෂණයක් ආණ්ඩුව බලාපොරොත්තු නම් පළාත් සභාව ගේන්න. අද පණ්ඩුවස් නුවර සමපකාර ඡන්දින් කවුද දිනලා තිබෙන්නේ? තිලංගනදත් පොහොට්ටු පරාදයි. ඒකෙන් පේනවා ජනතාවගේ කලකිරීම කොච්චර දුරටද.
ඊළඟට අවධානයට ලක් කරමු පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කරපු ජනාධිපති කමිටු නිර්දේශය ඇතුළත් අවසාන වාර්තාව. යලිත් විමර්ශනයට පත් කළානේ ජනාධිපතිවරයා විසින් පත් කරපු කමිටුවකින්. මේ කැබිනට් අනුකමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදීමත් පසුගිය සතියේදී සිදු වුණා. එයත් විශේෂිත තත්වයක්. අපි දන්නවා මේ කැබිනට් අනුකමිටුව සම්බන්ධවත් විශාල මතවාද සහ චෝදනා එල්ල වෙමින් තිබුණා. කෙසේ හෝ ඒ අනුකමිටුවේ මගිනුත් යම් නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මනෝජ්?
ඔව්, දැන් මේ අමාත්‍ය අනුකමිටුව වෙනුවෙන් කමිටු සභාපති සමල් රාජපක්ෂ ඇමතිවරයා ජනාධිපති කාර්යාලයේදී මේ වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නා. පෙබරවාරි 19 වෙනිදා ජනාධිපතිවරයා මේ කමිටුව පත් කරේ. මාර්තු 15 කලින් මේ නිර්දේශ ඉදිරිපත් කරන්න තිබුණා. විමර්ශනය සඳහා කමිටුව තවත් වැඩිපුර සති දෙකක කාලයක් ලබා ගත්තා. ඒ අනුව දීර්ඝ ලෙස මේ වාර්තාව අධ්‍යයනය කරලා කමිටුව නිර්දේශ 78ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කොහොමද, මේ ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතනද කියන කාරණයක් මේ වාර්තාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් නිර්දේශ කිහිපයකට අවධානය යොමු කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් මියදිය අයකු සඳහා ₹2,000,000 ඒත් එක්කම තුවාල වෙච්ච අයට වැයවෙච්ච වියදම සලකලා ₹1,05,000 බැගිමුත් වන්දි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම මේ පාස්කු ප්‍රහාරයට ගොඩක්ම හේතු වුණු ආන්දෝලනට ලක් වුණු මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරපු අපි දන්නවා මොහමඩ් රාෆික් මොහමඩ් තස්ලිම් කියන පුද්ගලයා. ඔහු කබීර් හෂීම් ඇමතිවරයාගේ ලේකම්බරය ඉදිරියට කටයුතු කරලා තිබුණා. ඔහුට වැඩිදුර ප්‍රතිකාර සඳහා ජීවිතාන්තය දක්වාම මූල්‍ය ආධාර සපයන්න සහ ඔහුට ආරක්ෂාව සපයන්න මේ කමිටුවෙන් නිර්දේශ කරලා තියෙනවා. ඒත් එක්කම එක තැනක තිබුණා බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතුයි කියලා. කොමනත් පාස් කොමිසමේ මේ නිර්දේශය අමාත්‍ය අනුකමිටුව මගින් තහනම් නොකළ යුතුයි කියන තැනට පත් කරලා තියෙනවා. ඒත් එක්කම 2015 සහරන් මුස්ලිම් කොංග්‍රසයට සහාය දක්වලා තියෙන නිසා ඒ පිළිබඳ සොයා බලන්න ඕනේ. ඔවුන් මේ ප්‍රහාරයට අනුබල දුන්නාද කියන කාරණය සොයා බලන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. සහරන්ලට මුදල් ආධාර ලබා දුන්නා කියන ඉබ්‍රාහීම් කියන පුද්ගලයාට මුදල් ලැබෙන ආකාරය හොයලා බලන්න ඕනේ. මේ ආදී වශයෙන් නිර්දේශ කිහිපයක් සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රහාරයේ මහමොළපර විදියට හඳුන්වගෙන තියෙන නෞෆර් මවුලවි කියන පුද්ගලයා ඔහුව තහවුරු කරලා තියෙනවා. ඔහු මේකේ මහමොළපරු කියලා. ඒත් එක්කම තවත් ඒ සඳහා සම්බන්ධ පුද්ගලෙක් ඉන්නවා, නජිබු රක්බාර් කියලා. ඔහු සම්බන්ධයෙන් තහවුරු වෙලා තියෙනවා. ඒ හින්දා සහරාන් මේකට සම්බන්ධ වෙලා තියෙන 2016 2014 දී නෞකරෙක් එකතු වෙලා IS මතවාදයේ ලංකාවට අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඔහු රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. මේ අය සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි ආදී වශයෙන් නිර්දේශ 78ක් ඇමති යන කමිටුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා.
ගෙවිලගේ සතියේදී පාර්ලිමේන්තු උණුසුම් කරපු තවත් කාරණාවක් බවට පත් වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි වුණු වගට කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී නිවේදනය කිරීම. විපක්ෂයෙන් දැඩි විරෝධයක් මේ සම්බන්ධ වෙල්ලවනවත්, යම් විරෝධතාවක් පාර්ලිමේන්තුව සභාගර්භය තුළ දක්වනවත් අපි දුටුව. මා කැමති මනෝජ්, මෙතනදී මොන වගේ නීති ප්‍රතිපාදන යටතේද මේ රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි වෙලා තියෙන්නේ? ඒ සම්බන්ධව කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරපු කරුණු හෝ වෙනත් නීති පාර්ශ්වය විසින් ප්‍රකාශයට පත් කරපු කරුණු පිළිබඳවත් දැනගන්නට කැමතියි.
විශේෂයෙන්ම තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම වළක්වන්න කියලා රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රීට්වීට් සමක් ගොනු කරලා තිබුණා. දැන් පසුගිය සතියේ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා කියලා නිල වශයෙන් තහවුරු වුණේ මේ රීට්වීට් සම විභාගයට නොගෙන අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරපු හින්දා. එතකොට ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම පිළිබඳව කාරණේ සාකච්ඡාවට පත් වුණා. රීට්වීට් සමක් ගොනු කළ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඊට අදාළ නීතිමය කටයුතු සිද්ධ කරනකම් ඔහුගේ මන්ත්‍රී ධූරය ආරක්ෂා කරලා තිබුණා. කොහොම වුණත් මේ රීට්වීට් සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න අභියාචනාධිකරණය තීරණය කරලා තිබුණා. ඉතින් ඒ අනුව එතැන් සිට ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙන බව සඳහන් වුණා. කොහොම වුණත් කවුරු හරි කෙනෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කරලා දඬුවම් කරන්න පුළුවන් වරදකට අධිකරණය විසින් වරදකරු කියලා නම් කරොත් එහෙම මේ නියම කරන දවසේ ඉඳලා මාස 6කට නොඅඩු කාලයක් කුමන ආකාරයක හෝ බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිනවා නම් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා කියන ප්‍රතිපාදනය සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්ක මෙතනින් එහාට ප්‍රජාහිතිය අහෝසි වීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා. කොහොමද ප්‍රජාහිතිය අහෝසි වීම ගැන තවමත් මතවාද තියෙනවා, ඒක කරන්න පුළුවන්ද කියන කාරණේ. නමුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන කාරණයට අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ අනුව තමයි මේ අහෝසි වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඊට අදාළව මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව ඊළඟට මනාප අරගෙන හිටියේ අජිත් මාන්නප්පරුම හිටපු මන්ත්‍රීවරයා. කොහොමුණත් ඔහුත් සඳහන් කරා කනගාටු වෙන්නුණත් තමන්ට ලැබිලා තියෙන අවස්ථාව අනුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා කියලා. පසුගිය සිකුරාදා දිවුරුම් දීමේ කටයුත්ත සිද්ධ වුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරද්දී විවිධ වාද විවාද ඇති වුණා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාතුමා තමන්ව සිරගත කරපු ආකාරය, තමන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන දුන්නු අවස්ථාව ගැන ප්‍රශ්න කරද්දී කථානායකවරයාටත් ඔහු ඇඟිල්ල දික් කරා. එදා හිටපු කථානායකවරයා අමාත්‍යවරයා තමයි රාජපක්ෂ ඇමතිවරයා. ඔහුත් සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමත් අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේ සිද්ධ වුණා. ඒක ගුටිබැට හුවමාරුවකට යන තැනට කතා කිරීමක් දක්වා ගියා. ඒ අනුව පාර්ලිමේන්තුවත් කල් තියන්න කටයුතු කරලා පස්සේ මතන්තුතාව සමනයකට පත් කරගන්න හැකියාව ලැබුණා. මේ සියල්ල සිද්ධ වුණේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න ඊට අදාළ නියෝගය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දන්වලා යවුවා කියන කාරණයත් එක්ක. කොහොමනක් මේ උද්ඝෝෂණ ගෝෂා මැද අලුත් මන්ත්‍රීවරයා අජිත් මාන්නප්පරුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී උරුම් දීලා ඉවරයි.
කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී නිවේදනය කොට සිටි ආකාරයයි.
I wish to inform the parliament that after consideration of the legal opinion and the provisions of the constitution, the secretary general of parliament in terms of section 64(1) of parliament elections act number 1 of 1981 has informed the chairman of the election commission of a vacancy which occurred in the membership of 9th parliament due to the fact that honorable A.A. Ranjan Leo Sylvester Ramanayaka, member of parliament for the electoral district of Gampaha, ceased to be a member of parliament in terms of article 66d of the constitution.
අප අපේ අවසාන අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව විමසා බැලීම එන්නත් කරන පිළිබඳව කතා බහ කරද්දී ඇස්ට්‍රසෙනිකා එන්නත ලැබෙවිද නැද්ද කියන කාරණාව පිළිබඳව යම් දෙගිඩියාවක් තිබුණා පසුගිය සතියේදී. මොකද කොටස් වශයෙන් මේ එන්නත් ඉන්දියාවෙන් ලැබෙමින් පැවතුනා ශ්‍රී ලංකාවට. නමුත් ඉන්දියාවේ COVID-19 තත්ත්වය උත්සන්න වීම නිසා මෙය ශ්‍රී ලංකාවට නොලැබෙවිද කියන කාරණාව පිළිබඳව අපේ දල අවධානයක් තිබුණා ගිය සතියේදීත්. දැන් මේ සතිය වෙනකොට COVID ආසාදිතයින් එන්නත් කරන වැඩසටහන ඇතුළු ඒ COVID තත්ත්වය පිළිබඳව මොනවද ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ?
ඔව්, දැන් ලංකාවෙන් වාර්තාවර කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය එන්නෙන් අඩු වීම නිසා PCR පරීක්ෂණ සංඛ්‍යාවත් අඩු වෙලා තියෙනවා. 10,000කට ආසන්න PCR පරීක්ෂණ සංඛ්‍යාවක් තමයි යම් ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඊටත් අඩු මට්ටමක සමහර වෙලාවට තියෙනවා. කොමුණත් 600කට ආසන්න මරණ ප්‍රමාණයක්, මරණ 595ක් පසුගිය දවසේ වාර්තා වෙලා තිබුණා. ආසාදිතයින් බැලුවොත් ඊයේ දිනේ 200කට ටිකක් වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. 200 සීමාවේ තමයි ආසාදිතයින් වාර්තා වෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ යම් විදිහක රට තුළ කොවිඩ් වෙනදාමෙන් නැතිව යම් මර්ධනය වෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා. නමුත් අවුරුදු කාල සීමාවේ ජනතාව ටිකක් උද්‍යෝගයෙන් මහමාර්ගවලට, කඩසාප්පුවලට ගිහිල්ලා අවුරුදු සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ රැස් කරගන්නවා අපි දැක්ක. ඒ අනුව මේ මාසයේදී මීට වඩා බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා අපි දුටුවා. ඔබ කිව්වාගේ දැන් මේ එන්නත ලබා දීම, ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීම ඉන්දියාව යම් ආකාරයකින් අත්හිටවල තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔවුන්ගේ එන්නත් කරන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් කොහොමුණත් ලංකාවේ දෙවන මාත්‍රාවට අදාළ එන්නත් ප්‍රමාණයක් ඉන්දියාව ලබා දෙයි කියලා අපේක්ෂා කරනවා. දැනටත් ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 356,730ක් මේ වන විට වෙන් කරගෙන තියෙනවා කියලා කියනවා. එතකොට ඒ ප්‍රමාණය එන්නත් කිරීමේ කටයුත්තත් සිද්ධ කරන්න පුළුවන්. අප්‍රේල් මාසේ 23 ඉඳලා දෙවැනි අදියරේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ලංකාව සූදානම් කියලා වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම රුසියාවේ ස්පුට්නික් එන්නත මිලදී ගන්න මාත්‍රා මිලියන 6ක් මිලදී ගන්න කැබිනට් අනුමැතියක් හම්බ වෙලා තියෙනවා. මේ සඳහා වුණු කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 9.5ක් ලබා දෙන්න මේ අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් එනි වෙලා තියෙනවා. යනු ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාවට ලබා ගන්න හැකියාව ලැබෙයි. ඒත් එක්කම චීනයේ නිෂ්පාදනය කරපු සයිනෝෆාම් කොවිඩ් මාර්ගන එන්නත ලංකාව ඇතුලේ භාවිතය වළක්වන්න කියලා අතුරු පහනම් නියෝගයක් නිකුත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරා. මේ පෙත්සම ඉදිරිපත් කරලා තිබුණේ රෝගී අයිතිවාසිකම් සඳහා වූ මහජන ව්‍යාපාරය කියලා සංවිධානයක්. සෞඛ්‍ය අමාත්‍යවරිය, රාජ්‍ය අමාත්‍යවරයා, ඖෂධ නියාමන අධිකාරිය, මේ සමාජිකින් මේ අය ඇතුළු පිරිසක් තමයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් නම් කරලා තිබුණේ. ඉතින් ඒ පෙත්සම ඉදිරිපත් කිරීමක් සිද්ධ වුණා. එතකොට යම් මේ එන්නත ලබා දීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයකටත් යන්න හැකියාව තියෙනවා. කොහොමුණත් දැනට ලංකාවට ගෙන්නපු සයිනෝෆාම් එන්නත ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන, ශ්‍රී ලංකාවේ වැඩ කරන චීන වැසියන්ට පමණයි.
මෙවරත් ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයේ සිදු කළේ මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ තොරතුරු ගෙනාවාට. එමනම් නැවතත් අපේ හමුවීම සිදුවන්නේ ලබන සතියේ සඳුදා මේ විශේෂාංකයෙන්. බොහොම ස්තුතියි ආයුබෝවන්.
බොහොම ස්තුතියි ලොකී ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.